යාතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ සීදුව දුම්රියපල පාර නොම්බර 19 එක නිවසේ පදිංචි පద్මා කහවල මහත්මියතුළු දූතරුවන් විසින්. මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන පුණ්‍ය කුසල් බලයෙන් සීදුව දුම්රියපල පාර නොම්බර 19 එක ලිපිනයෙහි පදිංචිව සිට පරලොව සපත් වූ විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති ලීපී කහවල මහතාට ස්වාමි පුරුෂයාට පියාණන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සැපවත් වී ඉතා ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර දුක් නිමා වේවා. සංසාරගතව පින් බලාපොරොත්තු වන පරලෝ සැපත් වර්ග පරම්පරාගත සීලුම ඥාත හිත මිත්‍රාදීන්ටද මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඒ සැමටම ඉතා ඉක්මන් භවයකදී සංසාර දුකින් අත්මිදීමට අවස්ථාව ලැබේවා. පිරිසිදු සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම ධර්මානුශාසනා කර මාර්ගය පෙන්වා දෙන ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටද තව තවත් ධර්ම කටයුතු කිරීම සඳහා ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම චිරජීවනය ලැබේවා. උන් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. උන් වහන්සේගේ පින්වත් දෙමාපියන්ටද ගුරු ස්වාමින් වහන්සේලාටද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සීදුව සිරි සුගතාරාම විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය මඩුගස්තලාවේ විමල බුද්ධි නායක හිමිපාණන් ඇතුළු සීලු ස්වාමින් වහන්සේලාටද සීලුම ධර්ම දේශකයාණන් වහන්සේලාටද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. නිරන්තරයෙන්ම මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් සමටත් එම ධාර්මික කටයුතු සාර්ථක කර ගැනීම පිණිස සහයෝගය දක්වන සුජීවත්ව සිටින සීලු ඥාත හිත මිත්‍රාදීන්ටත් වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී ඔවුන්ගේ සංසාර දුක නිමා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. අපේ ගෞරවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේකින් අවසරයි සුපින්වත්නි මේ අත්තු හැම දෙනාම අද මේ ස්ථානයට රැස්වලා තිබෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ නොම්බර 19 එක දුම්රියපල පාර සීදුව නිවසේ පදිංචි පద్මා කහවල මහත්මිය ඇතුළු දූදරුවන් සහ අනිකුත් පිනතුන් විසින් දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ පිනතුන් හැම දෙනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුද්ධ දේශනාව පෙන්වන්නේ ලස්සන දෙයක්. ඒ තමයි අරමුණු ටික අනිත්‍යයි කියලා බලන්න කියලා තමයි අපිට ඇත්තටම හිතෙන්නේ. අරමුණු ටික අනිත්‍යයි කියලා බැලුවට වැඩක් නැහැ. සත්‍යාවබෝධය කරා යන්නේ නැහැ. අරමුණු ටික අනිත්‍යයි කියලා බැලුවට වැඩක් නැහැ. අරමුණු ටික දකින සිත අනිත්‍යයි කියලා බලන එකෙන් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. හරිම ලේසි. දැන් මේ අපි කියපු දේශනා අහලා පුරුද්දක් තියෙන කෙනෙකුට නම් හරිම ලේසි අදහස තේරුම් ගන්න. අරමුණු ටික විස්තර කරලා බෙදලත් කොච්චර තේරුම් ගත්තත් ඕක අනිත්‍යයි කියලා බැලුවට කිසිම දෙයක් එයා අවබෝධය කරා නම් යන්නේ නැහැ. ඒතර අරමුණු ටික විසුරුවලා බෙදලා වෙන් කරලා තෝරලා බේරලා බැලුවා කියලා කිසිම කෙනෙක් පින්වත්නි නිවනටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොච්චර ලෝකේ බෙදලා බැලුවත් දැන් ඔය අසුබේ වගේ භාවනාවක් කරද්දී අපි බෙදලා බලනවා කවුරුත් නිවනටපත් වෙන්නේ නැහැ. කෙස් වශයෙන් ලොම් වශයෙන් ඔක්කොම බෙදලා කෑලි කෑලි වලට වෙන් කරලා බලනවා පෙර වගේම කෙලෙස් එයාගේ හිත තුල හිටිනවා. කලින් වගේම කෙලෙස් එයාගේ සිත තුල හිටිනවා. ඒ කියන්නේ එච්චර බෙදලා බැලුවත් අවබෝධය කරා යන්නේ. ඒතර දැන් අපි හැම වෙලාවකම බලනකො පඨවි ධාතු අනිත්‍යයි කිය කී බලනවා. කවුරුත් නිවනටපත් වෙන්නේ නැහැ. නිවනටපත් වෙන්නේ පින්වත්නි ලෝකය අනිත්‍යයි කියලා බලන එක නිසා නෙමෙයි. ඒක වැච්චර වැඩක් ඇති දෙයක් නෙමෙයි. නමුත් ඒකෙන් වුණොත් එයාට යම් අවබෝධයක් ඇති වෙනවනේ. දැන් කුරුල්ලෙක්ගේ හඬ ඇහෙනකොට ඒ හඬ අනිත්‍යයි කියලා බැලුවා කියලා ඒ හඬ නිරුද්ධ වෙනවා කියලා බැලුවා කියලා වැඩක් නැහැ. කුරුල්ලෙක්ගේ හඬ නිරුද්ධ වෙනවා වැඩක් නැහැ කියලා බැලුවා කියලා කවුරුත් නිවනටපත් වෙන්නේ නැහැ. හොඳට බලන්නකෝ දැන් ගෙවල් වල අපි පුරුදු වෙලා තින්නවා එහෙම බලන්න. දැන් මේ බණහලම් අපි පුරුදු වෙලා ඉන්නවා. කවුරු හරි දෝෂ ආරෝපණය කළොත් අනේ ඉතින් සද්ද විතරයිනේ කියලා වැඩක් නැහැ. ඉතින් පැටලින්ට හොන්නේ මේ සද්ද විතරයිනේ ඉතින් කනේ නිකන් සද්ද වදිනවා විතරයි කියලා එහෙම බැලුවා කියලා එයා ඒ වෙලාවටත් යම්කිසි සංසුන්කමකින් ඉන්නවා ඒ වෙලාවට. හැබැයි නිවනටපත් වෙන්නේ නැහැ. නමුත් ඒක හරි හොඳ දෙයක් ජීවිතේට. කෙනෙක් බණිනකොට ඒ බණින සද්දේ අනිත්‍යයි කියලා බලන එක වැඩක් නැහැ. ඉතින් නිරුද්ධ ධර්මයක්, නිරෝධ ධර්මයක් නේද කියලා බලන එක ඇතුළෙම යාට එළිය ලෝකයට ප්‍රතිචාර දක්වන්න හිතෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය අපි හැම වෙලාවකම හිතන දෙයක් තමයි එළිය ලෝකයට ප්‍රතිචාර දක්වන්න. ඒක හිතෙන්නේ නැති එක ලොකු දෙයක්නේ. ඇයි අරුබුදේ උඩුදුවන්නේ නැහනේ? අරුබුදයක් තියෙනවා. ඒකනේ යා බණින්නේ. ඒක ඉස්සරහට යන්නේ නැහැ. ඒතර හොඳම දේ තමයි, හොඳම දේ මොකද්ද? හොඳම දේ තමයි නිවනටපත් වෙන්න නම් එයා පින්වත්නි කුරුල්ලෙක්ගේ හඬ දැනගත්ත සිත අනිත්‍යයි කියලා බලන්න ඕන. අන්න ඒක තමයි හොඳම කොටස. සත්‍ය අවබෝධයට කරා යන්නේ එතනි. එතකොට මේ විදියට තමන්ගේ ජීවිතේ දැක්කොත්, මේ විදියට ජීවිතේ අඳුන ගත්තොත්, තේරුම් ගත්තොත්, ඒ තේරුම් ගත්ත කෙනාට කවදාකවත් වරදින්නේ නැහැ. ඒ නිසා තමයි සමහර දේශනාවල උදාහරණයක් විදිහට සත්‍ය විභංග සූත්‍රයම අපි කමුකෝ. පෞද් කාලේ අපි විවිධ දේශනාත් කළා. මේකේ දේශනා ඒක ඇසුරින් කරන දේශනාවකුත් නෙමෙයි. නමුත් සත්‍ය විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා මොකද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළා කතමංචාවුසෝ දුක්ඛං දුක්ඛ සත්‍ය දුක්ඛාරිය සත්‍ය තෝරද්දි වදාළා කතමංචාවුසෝ දුක්ඛං යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං දුක්ඛ ඉදං උච්චතාවුසෝ දුක්ඛං. එතකොට එතන දුක්ඛං කියලා පෙන්නන්නේ කායික දුක කියන එක. ඒක අවබෝධ කරන්න ඕන. කායික දුක කියන එක පින්වත්නි අවබෝධ කරන්න ඕන. ඒකනේ දුක්ඛාරිය සත්‍ය ඇතුළෙදි සාරිපුත්තයන් වහන්සේ ඒක තෝරලා දෙන්නේ වෙනම. දැන් දුක්ඛාරිය සත්‍ය ඇතුළේ ආ දුක කියලා එකක් තෝරනවා. එතන දුක කියන්නේ මොන දුකද? කායික දුක. එතන දුක කියන්නේ කතමංචාවසෝ දුක්ඛං. දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි මේ තෝරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය ඇතුලේ තියෙන කෑල්ලක් මේ තෝරන්නේ. ඇයි දුක්ඛ ආර්ය සත්‍යදී කොහොමද කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ කියලා එකක් තියෙන්නේ. අන්න ඒක තමයි. ඒ දුක්ඛ කියන්නේ මොන දුකද? ඒ දුක්ඛ කියන්නේ කායික දුක. ඒකනි මෙතන තෝරන්නේ කතමංචාවසෝ දුක්ඛං යංකෝ ආවුසෝ කායිකන් දුක්කං කායිකං අසාතං කාය සම්පස්සජන් දුක්කං අසාතං වේද ඉතං ඉදං උච්චතාවස දුක්කං. එතන මොකද බුදුන්? ඒ කියන්නේ මේක අවබෝධ නොකල නිවනටපත් වෙන්නේ. හැබැයි මේක හැල අවබෝධ කරලා නිවනටපත් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ කොටස විතරක් යම් කෙනෙක් අවබෝධ කළා කියලා නිවනටපත් වෙන්නේ නැහැ. ප්‍රිය ආයුෂ්මතුනි, කායික දුක් මේ දුක කියන්නේ මොකද්ද? ප්‍රිය ආයුෂ්මතුනි, කායිකව කිවිසිසේත්ම ඉවස ගන්න බැරි. ඒකයි මෙතන කියන්නේ කායිකං දුක්ඛං කායිකං අසාතං. කොහොමවත් ඉවස ගන්න බෑ. ඒක කොහොමද හටගෙන තියෙන්නේ? කාය සම්පස්සජං දුක්ඛං. කායද පහසද කාය විඥානේද තුන එකතු වීමෙන් අද්දකින අද්දකීම ගැනයි මේ කියන්නේ. ඒ දුක යං උච්චතාවසෝ දුක්ඛං, ඔකට තමයි දුක කියන්නේ. ඔක දැනගන්න ඕන. හැබැයි ඒක දැනගත්ත කියලා ඒක අනිවාර්යෙන් එයා දැනගන්න ඕනේ. මේ කාය සම්පස්සේ නිසා කාය මුල් කරගෙන මට ප්‍රකට වෙන කොන්දේ අමාරුව, අතේ පාය අමාරුව පදනම් කරගෙන මේ ඇත්තටම ඇඟේ එනවා වේදනාවක්. කායිකං අසාතං, ඒක ඉවස ගන්න බෑ. ඔළුවේ අමාරු වෙනවා ඉවස ගන්න බෑ. ඒක හිතේ අමාරුවක් නෙමෙයි, ඉවස ගන්නම බැරි මට්ටේ. ඒක යා දැනගන්න ඕන. හැබැයි ඊළඟට බුද්ධ දේශනාවේ සච්චවිභංග සූත්‍රයේ තෝරන්නේ කොහමද? කතමංචාවුසෝ දෝමනස්සං. කතමංචාවුසෝ දෝමනස්සං, මොකද්ද දෝමනස්සේ කියන්නේ? යංකව ආවුසෝ චේතසිකං දුක්ඛං. චෛතසික දුක ගැන මේ කියන්නේ. යංකෝ ආවුසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං. තමන්ගේ ඇතුළාන්තයේ තුල එනවා ඉවසා ගන්න බැරි හිත් වේදනා. ඉවසා ගන්න බැරි සිත් වේදනා එනවා. මනෝ සම්පස්සජං දුක්ඛං. ඒක හටගෙන තියෙන්නේ මොකෙන්ද? මනෝ සම්පස්සෙන්. මනෝ විඥානේ පහළ වීමෙන් තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. අසාතං වේදිතං උදං උච්චතාවසෝ දෝමනස්සං. එහෙනම් දෝමනස්සේ කියන්නේ මොකද්ද? මානසික දුක. දුක්ඛ කියලා කියන්නේ මොකද්ද? කායික දුක. දැන් ওই වචනේ අපි නිතර කියනෝනේ දුක්ඛ දෝමනස්ස වලින් පිරිච්ච ජීවිතයක් පින්වත්නි අපිට තියෙන කියලා කියනෝ නේද? දුක්ඛාරිය සත්‍ය ඇතුලේ දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ දුක්ඛාරිය සත්‍ය ඇතුලේ ඇයි දුකක් කිව්වේ? එහෙමත් අහන්න පුළුවන්. දැන් දුක්ඛාරිය සත්‍ය කියන එක තෝරද්දි තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එතන දුක්ඛ කියන්නේ මොකද්ද? කායික දුක. කාය සම්පස්සෙන් හටගන්නා වූ දුකක් ඇද්ද? ඒක ඉවස ගන්න බෑ. සමහර අමාරු තුන ඉවස ගන්න බෑ. ඒක හිතේ අමාරුවක්මනේ. මේකනේ බෙහෙත් දුන්නම හොඳ වෙන්නේ. මොනවා හරි පේන් කිලර්ස් ගන්නකොට ඒ පේන් එක හොඳට කන්ට්‍රෝල් වෙනවනේ. එතකොට එහෙම වේදනානාශක ගන්නකොට වේදනාව නැති වෙලා යනවා නම් මේ කටින් ගන්න දේවල්නේ ආහාර කියන්නේ. එතකොට ආහාරයෙන් රූපේ හට ගන්නකම නිසානේ බෙහෙත් ටික බිව්වාම රූපේ වේදනාව නැති වෙලා යන්නේ. ඒකේනම් මේ කාය සම්පස්සේ නිසා හටගත්ත වේදනාවක් නේ. කායිකං අසාත, ඉවස ගන්න පරි වේදනා ඇඟේ. ඇත්තටම එයාට මේ අනේ ඔහොම තමයි ජීවිතේ කියලා කිව්ව කියලා එයාට සහනයක් ඉන්නේ නැහැ. කොච්චර ධර්මී කිව්වත් එයාට සහනේ ඉන්නේ නැහැ. එයාට මේ වේදනාව ඒ විදිහටම පවතින. එතකොට එයා මොකද කරන්න ඕන? ඒ කය මුල් කරගෙන එයා ප්‍රතිකාර ගන්නවා. විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වේදනාව නැති වෙනවා. හරිනේ. රූපේ හටගන්නේ ආහාරෙන්නේ. එතකොට ආහාර වලින් ඒ රූපේ පදනම් කරගෙන නැති වෙන යම් කිසි ආකාරයක කය ඇසුරු කරගෙන වේදනාවක් ඇද්ද? ඒක නැති වෙලා යනවා. එතකොට දැන් ඕක අවබෝධ කරන්නත් ඕන. ඕක විතරක් අවබෝධ කළාට නිවනටපත් වෙන්නේ නැහැ. ඊළඟට කියනවා කතමංචාවස දෝමනස්ස. මොකද දෝමනස්ස කියන්නේ? චෛතසික දුක. චෛතසිකං දුක්ඛං චේතසිකං අසාතං. හිතේ එනවා වේදනාවක්, උහුල ගන්නම බෑ. ඒක හිතේ එන්නේ. ඒක මේ ඇඟේ අමාරුවක්, අතේ පාය අමාරුවක්, කොන්දේ අමාරුවක් මොකක්වත් නෙමෙයි. හිතේ එනවා වේදනාවක්, උහුල ගන්න බෑ. දරා ගන්න බෑ. නිකන් පපුව පැලෙන්න වගේ කියලා මිනිස්සු කියන්නේ. මගේ නිකන් පපුව පැලෙන්න වගේ කියලා කියන්නේ. චෛතසිකං දුක. ඒ චේතසික දුක. එතකොට ඒ සිත මේ පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? හදවත ඇසුරු කරගෙන. ඒක එකපාරම මිනිසුන්ට හිතේ වේදනාවක් මේ පපුව අල්ලගන්න. සමහර අය කියනවා මොළේ ඇසුරු කරගෙන තමයි තියෙන්නේ කියලා හිත. නමුත් පින්වත්නි, හිත තියෙන්නේ හදවත ඇසුරු කරගෙන. ඒ හදවත ඇසුරු කරගෙන නිසා තමයි එකපාරම මේ මොකක් හරි අධික වේදනාවක් ආව ගමන් මෙහෙම ඉක්මනට පපු අල්ල ගන්න. ඒක නිකන් වෙන්නේ. ඒකයි මිනිස්සු කියන්නේ මට තියෙනවා වේදනාවක් නිකන් පපුව පැලෙන්න වගේ. එච්චර මට වේදනාකාරී කියලා මිනිස්සු කියන්නේ ඒකයි. ඒක ඇතුලේ තියෙන්නේ චේතසික දුක. චෛතසික දුකක් තියෙනවා. එතකොට මේ චෛතසික දුක හටගන්නේ කුමකින්ද? චෛතසික දුක හටගන්නේ මනෝ සම්පස්සෙන් හටගන්නේ. මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදේතං ඉදං උච්චතවසු දෝමනස්සං. දැන් තේරෙනවද දුක්ඛ දෝමනස්ස කියන්නේ? එහෙනම් දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ නාම රූප වලට. දුක කියන්නේ රූපය ඇසුරු කරගෙන පවතින තත්ත්වයක්. දෝමනස්සී කියන්නේ නාම සංස්කාර ඇසුරු කරගෙන පවතින. එහෙනම් දුක්ඛ දෝමනස්ස වලින් බැටකනවා කියලා කියන්නේ නාම රූපයෙන්ගින් බැටකනවා කියන එකයි. මින් ඔය නිතර බණ වලට කියන්නේ අපි හරියට පින්වත්නි දුක් දොම්නස් වලින් මේ බැටකන්නේ කියලා කියන්නේ මොකද්ද? නාම රූපයන්ගේ හට ගැනීමෙන් විඳවනවා වෙලා කියන එකයි. ඇයි දුක්ඛං කියන්නේ රූපය, දොම්නස්සං කියන්නේ නාමය. එතකොට මේ නාම රූප ගැන පූර්ණ අවබෝධයක් ඇති, ඒ කියන්නේ ඇත්තටම ඔය හාමුදුරුවෝ බණට කියන්නේ දුක් දොම්නස් වලින් තමයි පින්වත්නි අපි හරියට පීඩාවටපත් වෙන්නේ කියලා කියන්නේ වෙන එකක්. මොකද්ද? නාම රූප ධර්මයන්ගෙන් අපි බැටකනවා කියන එක. නමුත් අපිට ඒක පෙනුන්නේ නැහැ. ඒක අපිට පේන්නේ නැහැ. මෙන්න මේ දුක් දොම්නස් වලින් මිදෙන්න හාඳුල්ලා කියනවත් එහෙම. දුක් දොම්නස් වලින් මිදෙන්න තමයි පින්වත්නි අපි සත් ධර්මයේ පැත්තට එන්න ඕන. එතකොට මේ දුක් දොම්නස් ඇති වෙනකොට මේ පුද්ගලයා තුළ මේ දුක් දොම්නස් ඇසුරු කරගෙන මේ කායික දුකත් මානසික දුකත් යටකරන්න කියලා හිතාන එයා බෙහෙත් බොනවා. ඒ අවස්ථාවට එක එක කතා අහගන්නවා. හිතේ දුක අඩු කරන්න බය වෙන්න එපා. ඉතින් ඔයාලට අපිත් ඉන්නවනේ වටින්, අපිත් උදව් කරන්නම්. ඔහොම තමයි මිනිසුන්ගේ හිත පෑරෙනවා කීකී වටින් කියනවනේ. එතකොට එහෙම දොස්මාත් එක්ක ඉන්නවද එනම් කමන්නේ නැහැ කියලා අපි මොකද වෙන්නේ? අපි උන ටික සංසුන් වෙනවා. එහෙම සංසුන් වුණා කියලා චෛතසික දුක කියන එක නිරුද්ධ කරන්න බෑ. ඒක නිරුද්ධ කරන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ ඕකට ලස්සන දේශනාවක් තියෙනවා. චූල තණ්හා සංකය සූත්‍රය කියලා මූල පඤ්ණාසකයේ තියෙන මජ්ක්‍ධිම නිකායි තණ්හාව ගෙවා දැමීම ගැන කියපු පොඩි දේශනාවක්. ඒක සක්දෙවිඳුන්ට කියන්නේ. ඒක මම ඒ සූත්‍රෙම කියන්න උත්සාහ කරන්නේ. ඒකෙදි බුද්ධ දේශනාවේ එයා සක්දෙවිඳු අහනවා මේ තණ්හාව ගෙවලා දාන විදිය ගැන. ඔබ වහන්සේ මේ තණ්හාව ගෙවලා දාලා ස්ථීරව අමා නිවනටපත් වෙලා දුක නිමා කිරීම සම්බන්ධ ඔබ වහන්සේ මට බණක් කියන්න ඕන කියලා යා කාලෙකින් බුදුරජාණන් වහන්සේ හම්බෙන්ට ඇවිල්ලා චූල තණ්හා සංකේ සූත්‍රයේදී සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කිත්තාවතානුකෝ බන්තේ බික්කු සංකිත්තේන තණ්හා සංකය විමුක්තෝ හෝති. අනේ ස්වාමීනි මට වෙලාව අඩුයි. එන සක්‍රදේවේන්ද්‍රයන්ට වැඩි වෙලාවක් තිබිලා නැහැ. ගොඩාක් වෙලාව තිබ්බ කෙනෙක් නෙමේ සක්‍රදේවේන්ද්‍ර. ඒකනේ තණ්හාව ගැන ඔබ වහන්සේ අවබෝධ කරලා ඉන්නේ. විමුක්තියට පත් වෙලා ස්ථීරව වැඩ ඉන්නේ. ඔබ වහන්සේ අමා නිවනට පත් වෙලා ඉන්නේ තණ්හාවෙන් නිදහස් වෙලා. හැබැයි මට වෙලාවක් නැහැ. ඔබ වහන්සේ කියන ওই තණ්හාවේ විස්තරය අහගන්න මට විවේකයක් අඩුයි. එතකොට මේ කවුරු ඉස්සරහද කියන්නේ? බුදුරජාණන්සේ. එහෙනම් අපි ඉස්සරහ කොමත් වෙලාවක් නැහැ යාට. සක්‍රදේවේන්ද්‍රයාට අපි වගේ මේ හරියට කිසිම ආකාරයකින් මේ පිළිවෙත්වල විශාල අඩුපාඩු තියෙන අපි වගේ අය ඉස්සරහා සක්‍රදේවේන්ද්‍රයාට තියෙන අවකාශය හොඳටම අඩුයි. මට වෙලාව අඩුයි. ඒ නිසා මම බොහොම කාලෙකින් ඔබ වහන්සේ උමුණ ගැහින්න ආවේ. ඒ නිසා ස්වාමීනි මම ආපු ගමනේදී මට ඔබ වහන්සේ මේ ඔබ වහන්සේ තණ්හාව ගෙවලා දාලා සම්පූර්ණයෙන් අවබෝධයට පත් වෙලා ඉන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මට තණ්හාව ගෙවලා දාන විදිහට පොඩි බණක් කියන්න, පොඩි එකක්, චූල තණ්හා සංකේය. තණ්හාව ගෙවා දැම්මේ ගැන කෙටි බණක් කියන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කිව්ව විස්තර කියන්නේ එතකොට. ඉද දේවානමින්ද බික්කුණෝ සුතං හෝති. යාට අහන්න ලැබෙනවා මොකද්ද? සබ්බන් ධම්මං නාලං අබිනිවේසා යාති. එයාට අහන්න ලැබෙනවා කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැසගන්න සුදුසු නැහැ කියලා. එයාට අහන්න ලැබෙන්නේ මොකද්ද? මේ බුද්ධ ශාසනය කියන්නේ තණ්හාවෙන් බැස ගැනීම නම් සුදුසු නැහැ. එතකොට බැස ගැනීමට අපි මොකද්ද කියන්නේ? අබිනිවේසය. බැස ගන්නවා කියන එකට මොකද්ද කියන්නේ? අභිනිවේසය. අභිනිවේසය කියන්නේ බරපතල කෙලෙසයක්. බැස ගන්නවා කියන්නේ අභිනිවේස් කරනවා කියන එක. ඒකනේ කෙලෙස් ගැන කියද්දී, කෙලෙස් වට්ටෝරුව ගැන කියද්දී බුද්ධ ශාසනය කියන්නේ කොහොමද?
බුද්ධ ශාසනය කියන උපය උපාදාන අභිනිවේෂානුසය. අන්න අභිනිවේෂේ බැස ගන්නවා අපි. මොනවාගෙද බැසගන්නේ? අරමුණු වල බැස ගන්නවා, අභිනිවේෂ කරනවා. සාමාන්‍ය කෙනෙක් නිකම් අරමුණු වල බැස ගන්නෑ. දැන් අරමුණු වල බැස ගන්න කී තියෙන ගැටලුව තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා මේ සියලු ධර්මයන් කෙරෙහි තණ්හාවෙන් බැසගන්නේ. අන්න ඒකයි, නැත්තම් බැසගන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පෘථග්ජනෙක් මොකද කරන්නේ? තණ්හාවෙන් බැසගන්නේ. සබ්බන් ධම්මං නාලං අබිනිවේසා යාති, යා බැසගන්නවා තණ්හාවෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? අරමුණු ඔහෙ තිබ්බාවේ, හැබැයි ඔහෙලා තණ්හාවෙන් බැසගන්න එපා. එච්චරයි. අරමුණු තිබ්බාවේ, හේතුව අරමුණු විසුරුව විසුරුව බලන එක නෙමෙයි අපේ ක්‍රමේ. අරමුණුත් විසුරුව විසුරුව බලනවා අපි. ඒකනේ අපි රූපස්කන්ධේ වුණත් කෙස්ලොම් නියදත් සමකිය කියා විදර්ශනා විදර්ශනා කරන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එහෙම කෙස් අනිත්‍යයි කියලා බැලුවා කියලා කවුරුත් නිවනටපත් වෙන්නේ නැහැ. කෙස් අනිත්‍යයි කියලා බලාපු සිත අනිත්‍යයි කියලා බැලුවොත් විතරයි නිවනටපත් වෙන්නේ. ඒතර කෙස් අනිත්‍යයි කියලා බලන්නේ නැතුව කෙස් අනිත්‍යයි කියලා බලපු සිත අනිත්‍යයි කියලා බලන්න බෑනේ. ඒ නිසා තමයි මේ දුක්ඛාරිය සත්‍යයේදී බුද්ධ ශාසනයේ අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ පළවෙනියෙන්ම කියන්නේ දුක්ඛං. දුක්ඛාරිය සත්‍යය, දුක්ඛාරිය සත්‍යය කියන්නේ මොකද්ද? අවබෝධ කරන්න ඕන එකන්නේ. පාඩම් කරන්න ඕන එකන්නේ මේනේ. එතකොට ආ පළවෙනියෙන් අවබෝධ කරන්න ඕන මොකද්ද? යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං, කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං. එතකොට කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උජ්ජුත් ඉදං උච්චතාවසෝ දුක්ඛං. එයා දැනගන්න ඕන කය ගැන කුමක්ද? එයා කය ගැන දැනගන්න ඕන කායිකං දුක්ඛං. මෙහෙම මේ කායිකව දුකක් තියෙනවා. ඒක කොහොමද? කිසිසේත්ම ඉවස ගන්න බෑ ඒක. කායික දුක එනකොට ඉවස ගන්න බෑ. ඒක නේ කාලේ හාමුදුරුවෝ සියදිවිනසාගෙන තියෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා හරියට ඒ කාලේ ඒක ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. හරියට ඒ කාලේ මිනිස්සු සියදිවිනසාගෙන තියෙනවා. ඒ හේතුව ඒ වේදනාව ඉවස ගන්න බෑ එච්චර. වේදනාව වැඩි වුණාමත් මැරෙනවා මිනිහෙක්. වේදනාව වැඩි වුණොත් වේදනාව අපිට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි හිතන්නේ වේදනාව නිසා මැරෙනවා කියලා. මැරෙනවා පින්නොත් වේදනාව විශ්ව ගන්න බැරි වුණොත්. ඒ වේදනාව වැඩි වුණොත් මැරෙනවා. ඒ නිසා තමයි වේදනාව පාලනය කරන්න වෙනම වෛද්‍යවරු ඉන්නේ. වේදනාව පාලනය කරන්න විතරක් වෛද්‍යවරු ඉන්නවා. ඒක නිර්වින්දන වෛද්‍යවරු කියන්නේ. වේදනාව විඳින් නැති මට්ටමට යාගේ වැඩේම වේදනාව විඳින් නැති මට්ටමට බෙහෙත් දෙන එක. එතකොට මේ වේදනාව ඇයි වේදනාව කියන්නේ? මරාන්තික තත්ත්වයක්. එතකොට යා පළවෙනියෙන් දැනගන්න ඕන මොකද්ද? කායිකං දුක්ඛං කායිකං අසාතං. මේ කය වේදනාවක් තියෙනවා. මේ වේදනාවේ උපරිම ධාරිතාවේ ඉහුලන්න බැරි මට්ටම දක්වාම වේදනාව යනවා. ඒක හටගන්නේ මොකෙන්ද? අන්නේ අවබෝධ කරන්න ඕන මොකද්ද? මේ කායික වේදනාව කාය සම්පස්සජන් දුක්ඛං අසාතං. කාය සම්පස්සෙන් හටගන්න එක. කාය සම්පස්සෙන් හටගන්න එකක් කියලා එයා ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා කය පිළිබඳව දකින්න ඕන, අඳුන ගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒක මූලික ශ්‍රාවකයෙකුට උදව් කරන දෙයක්. හැබැයි නිවනටපත් වෙන්නේ නැහැ. නිවනටපත් වෙන්නේ නැත්තේ ඇයි? දුක්ඛ දෝමනස්ස දෙකම විදර්ශනා කරන්න ඕන නිවන් දකින්න. දෝමනස්සී කියන්නේ මොකද්ද? චේතසික දුක, චෛතසික දුක. ඒක හටගන්නේ කොහොකින්ද? ඒක හටගන්නේ මනෝ සම්පස්සෙන්. මානසිකවත් එනවා උහුල ගන්න බැරි දුකක්. ඒක කොන්දේ අමාරුවක්වත්, බඩේ අමාරුවක්වත්, ඔළුවේ අමාරුවක්වත් එන කොහෙවත් අමාරුවක් නෙමෙයි ඇත්තටම. ඒක හිතේ අමාරුවක්. ඒක උහුල ගන්න බෑ. හිතේ අමාරු උහුල ගන්න බෑ. එතකොට මේ හිතේ අමාරු ඇති වෙන්නේ කොමකින්ද? මනෝ සම්පස්සේ. අන්න බලන්න, කායික දුක හටගන්නේ කාය සම්පස්සෙන් කියලා විදර්ශනා කරන්න ඕන. දෝමනස්සේ හටගන්නේ මනෝ සම්පස්සෙන් කියලා බලන්න ඕන. එතකොට කාය සම්පස්සෙන් හටගත්තා වූ වේදනාව දකිනකොට, මනෝ සම්පස්සෙන් හටගත්තා වූ වේදනාව දකිනකොට එයා රූපස්කන්ධයත් විදර්ශනා කළා වෙනවා, නාමස්කන්ධයත් විදර්ශනා කළා වෙනවා. එතකොට එහෙම විදර්ශනා කරනකොට එයා දුක් සමුදයාරී සත්‍යත් එතනම බලනවා. ඇයි සමුදයාරී සත්‍ය මොකද්ද? කායික දුක කාය සම්පස්සෙන් හටගෙන තියෙන්නේ. අන්න කාය සම්පස්සේ තමයි දුකේ සමුදය. දැන් බලන්න, දුක්ඛාරිය සත්‍ය අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තෝරද්දිම දුක්ඛාරිය සත්‍ය ඇතුලේ මුළු චතුරාර්ය සත්‍යෙම කලවම් කරලා දෙන්නේ. ඒකයි එක කාය සත්‍යයක් හොඳට අවබෝධ කළොත් එයා මුළු මහත් ධර්මා ස්කන්ධයම ස්පර්ශ කරනවා කියන්නේ. එක තැනක ඒකයි මේ දේශනා පටන් ගන්නකොටම අපි පහු කාල දේශනා තුනක් විතර කළා. ආචික්කනා දේශනා, පඤ්ඤපණා, පට්ඨපණා, විවරණා, විභජන, උත්තාන. මේ ටික ඔක්කොම කියලා නෙමෙයි සාරිපුත්තහර ඔක කියන්නේ. එකක් එකක් ගානේ කියනවා. එකක් එකක් ගානේම කියනවා. දුක්ඛං අරිය සත්‍යන්ති මේ බික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා අපේ උගේ බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යය කියද්දි කියන මේක 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 හොඳට තේරුම් ගත්තොත් ආචික්කන මේ බුදුරජාණන් වහන්සේ භාවයක් කිව්වනේ මේ කතා කළානේ කතා හොඳට ඇහුම්කන් දීලා අහගත්තොත් දේශනා කරපු රටාවට විමසුවොත් දැන් මේ දේශනා කරපු රටාවට විමසන් නිකන් අහන්නේ පිළිත අහන්නේ දැන් දේශනා කරපු රටාවට දැන් විමසනවා ආචික්කන නැත්තම් වෙනද මොකද්ද වෙනද කලේ කතමංචාවුසෝ දුක්ඛං යංකෝ ආවුසෝ කායිකං ඔක කිව්වා අන්න භාවය නිකං ආචික්කන දැන් දේශනා කරපු රටාවට එක වචනයක් දෙකක් අල්ලගෙන විවරණය කරගන්නවා අපි විස්තර කරගන්නවා දේශනා කරපු රටාව දරා ගන්නවා පඤ්ඤපණ එතකොට බුදුරජාණන්සේ පණවාව දාලා මොකද්ද පින්වත් මහණෙනි කායිකං දුක්ඛං මානසිකං දුක්ඛං චේතසිකං දුක්ඛං එක කායික දුක දුක මානසික දුක දෝමනස්සේ අන්න බලන්න ආචික්කන දේශන පඤ්ඤපණ පණවපු විදිහේ මහණෙනි කායික දුක කියලා කොටසකුත් තියෙනවා ඊට පස්සේ මානසික දුක කියලා එකකුත් තියෙනවා චේතසිකං දුක්ඛං ආචික්කන දේශන පඤ්ඤපණ පට්ඨපණ පිහිටුවව දාලා මොකද්ද පිහිටුවව දාලේ පින්වත් මහණෙනි කායික දුක කාය සම්පස්යෙන් හට ගන්නවා මානසික චෛතසික දුක මනෝ සම්පස්යෙන් හට ගන්නවා අන්න බලන්න ආචික්කන දේශනා පඤ්ඤපණ පට්ඨපණ පට්ඨපණ කිව්වේ පින්වත් මහණෙනි මේ කායිකන් දුක යංකෝ ආවුසෝ කායිකන් දුක්ඛං කායිකන් අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං මේ කායික දුක කාය සම්පස්සෙන් හට ගන්නවා අන්න ස්පර්ශ විදිහ දැන් බලන්නේ මානසික දුක චෛතසික දුක දෝමනස්සේ කියන්නේ කොහොමද හටගන්නේ මනෝ සම්පස්සෙන් හට ගන්නවා අන්න බලන්න ආචික්කන දේශනා පඤ්ඤපණ පට්ඨපණ ඊට පස්සේ ඊට පස්සේ විවරණය කර ගන්නවා විවරණය කර ගන්නවා හොඳට විවෘත ඇතනම විවරණය කර ගන්නවා කියන්නේ තමන්ට ආදේශ කරලා බලන්න පටන් ගන්නවා මේ කායික දුක මාතුල හටගන්නෙත් මෙහෙම නේද මානසික දුක මාතුල හටගන්නෙත් මෙහෙම නේද කියලා ඇතනම එයා තුලින් විවරණය කර ගන්නවා ඒක විවරණ එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා විභජන උත්තානි කම්මං එතකොට එයා විවරණය කරලා බෙදලා තේරුම් ගන්නවා කායික දුක කොහොමද කාය සම්පස්සෙන් දුක හටගන්නේ කියලා එයා හොත්තට තේරුම් ගන්නවා. එතකොට මේ තේරුම් ගන්න එක ඇතුළේ ආ මේ ඉස්මතු කරපු දේ උත්තානිකම්මං ඉස්මතු කරපු දේ ආ කොහොමද දරාගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා කාය සම්පස්සෙන් කායික දුක හටගන්නවා තමයි. හැබැයි කාය සම්පස්සේ කියන එක ස්ථිරව පවතින දෙයක් නෙමෙයි. අබිනිවේෂාය ඇති බහැගෙන ඉන්න පුළුවන් එකක් නෙමෙයි. කාය සම්පස්සේ නිරුද්ධ වෙලා යනවා. මොකද ස්පර්ශය හැම පැත්තෙම හටගන්නකොට ඉතුරු ස්පර්ශ ටික ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ආදී හය පැත්තෙන් ස්පර්ශේ හට ගන්නවනේ. එතකොට මේ හය පැත්තෙන් එයා තුල ස්පර්ශේ හට ගන්නකොට ඒ හය පැත්තෙන් හට ගන්නා වූ ස්පර්ශේ පදනම් කරගෙන ඒ ස්පර්ශයෙන් එයාට දුක පැන නගිනවා. එයාට ඒ ස්පර්ශයෙන් දුක පැන නගිනවා. එතකොට මේ ස්පර්ශයෙන් හට ගන්න දුක ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොටම සංසිඳිලා යනවා. අභිනිවේසායත් ඉතින් මේ අවිද්‍යාසහගත සත්‍යය මොකද කරන්නේ? අර භාග්‍යතුන් වහන්සේ විභජන උත්තානිකම් මම බෙදලා ස්මතු කරපු විදිය දන්නේ නැතිකමට එයා මොකද කරන්නේ? කායික දුක මතත් චේතසික දුක මතත් අභිනිවේසායති. ආන්න එයා බැහැගෙන ඉන්නවා. එතකොට එයා ඒකට බැහැගෙන ඉන්නවා. එතකොට ඒකට එයා බැහැගෙන ඉන්නකොට එයාට මොකද වෙන්නේ? එහෙම එයා බැහැගෙන ඉන්නකොට එයා ලොකු අමාරුවක වැටෙනවා. එයා එහෙම බැහැගෙන ඉන්නකොට එයා ලොකු අමාරුවක වැටෙනවා. අබිනිවේසායාති. සාමාන්‍ය පෘථග්ජනේ කෝකට බැහැගෙන ඉන්නවා. එතකොට ඒකට එයා බැහැගෙන ඉන්නකොට ඉතින් ඒක තමයි යාගේ තණ්හාවේ මෝරා වැඩෙන එක කියලා කියන්නේ. ඇයි අර මේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ පඤ්ඤපණ පට්ඨපණ පිහිටෙව්වේ කොහොමද? කාය සම්පස්සෙන් කායික දුක, මනෝ සම්පස්සෙන් මානසික දුකේ චෛතසික දුකේ මට නද ඕමනස්සය. මේකනේ පට්ටපණ පිහිටේ වූ බුදුරජන් වහන්සේ පිහිටවව දාලා දී මේක. එතකොට ඒක දන්නේ නැති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ධර්මයන් කෙරේ මොනවද ධර්ම? නාම රූප ධර්ම. ඒකනේ චූලතණ්ණා සංකේ සූත්‍රයේදී වදාලේ සබ්බන් ධම්මං නාලං අබිනිවේසායාති. ධර්මයන් කෙරේ යාගේ සිත බැස ගන්නවා. මොනවාද ධර්ම? නාම රූප ධර්ම. එතකොට මේ නාම රූප ධර්මයන් කෙරෙහි බැස ගන්නකොට මොකද වෙන්නේ? එයා නාම රූප ධර්මයන් කෙරෙහි බැස ගන්නකොට එයාගේ තණ්හාව මෝරනවා. තණ්හාව ගෙවෙන්නේ චූල තණ්හා සංකේ සූත්‍රේ වදාලීකනි. එතකොට දැන් මේ එකම වාක්‍යනයක් මේ වචන දැන් අප බලන්න මේ දුක්ඛාරිය සත්‍යෙත් පොඩි වචන දෙකක් අපි දැන් එළියට ගත්තේ. ඒ වචන දෙක ඇතුළේ දැන් අපිට පේන්න ඕන අපි දක්ෂණං අපි ඥාන සම්ප්‍රයුක්තණං අපි ප්‍රඥා ගෝචරණං පින්වත්නි අපිට පේන්න ඕන අපි ප්‍රඥා ගෝචරණං අපිට හොඳට පේන්න ඕන මොකද්ද පින්වත්නි මේ නාම රූප ධර්ම ටික. එතකොට ඒ දුක්ඛාරිය සත්‍ය ඔස්සේම යාට පුළුවන් මුළු මහත් ධර්මයම අවබෝධ කරගන්න. ඇයි පින්වත්නි අපි මේක නොහිතුවාට කායිකං දුක්ඛං මානසිකං දුක්ඛං කියලා දුක දෙපැත්තෙන් තේරුවාට දුක්ඛ දෝමනස්ස කියලා අපි නිතර කතා කළාට දැන් බලන්නකො දුක්ඛාරිය සත්‍යෙම තෝරනවා සමුදයත් තෝරනවා ඒක ඇතුළෙම. කොතනින් ආව ඇතර මේ චතුරාර්ය සත්‍ය ස්පර්ශ කරන කෙනා අවබෝධය පැත්තටමයි යන්නේ. ඒක ඇයි කෝ ස්පර්ශ මේ මොකද්ද පින්වත්නි සමුදේ මේකේ කාය සම්පස්සයෙන් හටගන්නවා කායික දුක. දෝමනස්සේ හටගන්නවා මනෝ සම්පස්සේ. ඉතින් මනෝ සම්පස්සයෙන් දෝමනස්සය කාය සම්පස්සයෙන් කායික දුක. එතකොට උන් සමුදයත් කියලානේ දැන්. සමුදයත් කියලා. එතකොට කාය සම්පස්සයෙන් හටගන්නාක් වූ කායික දුක ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. මනෝ සම්පස්සයෙන් හටගන්නා වූ දෝමනස්සේ මනෝ සම්පස්සයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා බැලුවොත් නිරෝධාර්ය සත්‍ය. ඊට පස්සේ ආචික්කනා දේශනා අර බුදුරජාණන්සේ වදාළ විදියට විමසන්න ගියොත් එයා ප්‍රතිපත්තියට එකතු වෙනවා. බලන්න එකම එක වචන දෙකක් ඇතුළේ අපිට ඕනම් මුළු ධර්මයේම ස්පර්ශ කරන්න පුළුවන්. මුළු සම්පූර්ණ ධර්මයේම ස්පර්ශ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට දැක්කෝ දුක්ඛ දෝ ඔයාලට දැන් අද ඉඳලා බුද්ධ දේශනාව ඇහෙනකොට ඔය හාමුදුරුවෝ බණට එහෙම කියද්දි දුක්ඛ දෝමනස ගැන කියද්දි ඔයාලා දකින්න ඕන මේ කියන්නේ නාම රූප ගැන කියලා. තමට කියන හාමුදුරුවෝත් ඒක වැඩි දන්නේ නැතුව කියන්න වෙන්න පුළුවන්. අර හුරුවට කියනවනේ දුක් දොම්නස් බහුලයි පින්වත් නියත්. ඉතින් මේ නාම රූපයන්ගේ සමුදේ බහුලයි. ඒකනේ බහුලත්වය. වෙන මොකුත් බහුල නැහනේ. දුක් දොම්නස් වලින් අපි බැටකව නාම රූප ධර්මයන් හට ගැනීමෙන් බැටකනවා එච්චරයි. එහෙනම් දුක් දොම්නස් කියලා කියන්නේ නාම රූප වලට පින්වත්. දුක් දොම්නස් කියන්නේ නාම රූප වලට. දුක කියන්නේ රූපයට. දොම්නස් කියන්නේ නාම ධර්ම වලට. එතකොට මෙතනදී ඒ ශ්‍රාවකයා පින්වත් නී පිලිවලින් සතර සතිපට්ඨානේ ග්‍රහණය කරගත්තොත් පිලිවලින් සතර සතිපට්ඨානේ ග්‍රහණය කරගත්තොත් ඒ සතර සතිපට්ඨානේ ග්‍රහණය කරගත්ත කෙනා අවබෝධය කරා යනවා. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේ අපට අනුදෙනවදාලා සබ්බන් ධම්මං නාලං අබිනිවේසායාති සියලු ධර්මයන් කෙරෙහි යා අබිනිවෙස් කරනවා. ඒ සියලු ධර්මයන් කෙරෙහි යම් කෙනෙක් බැස ගන්නවා නම් සෝ සබ්බන් ධම්මං අබිජානාති. ඒ විදියට එයා ඒ ධර්මයන්ට බැසගත්තොත් ඒ බැසගත්ත කෙනා ප්‍රඥාවෙන් අවබෝධ කළොත් සෝ සබ්බන් ධම්මං අබිජානාති සබ්බන් ධම්මං අබිඤ්ඤං සබ්බන් ධම්මං පරිජානාති. එයා පූර්ණව මේක අවබෝධ කරගත්තොත් මොකක්ද අවබෝධ කරන්නේ? අර පුද්ගලයා තුළ අබිනිවේසායාති බැසගන්න කමක් තියෙන්නේ. අනිත් බැසගන්න කම එයා අපූර්ණව අවබෝධ කළොත් බැසගන්නකම බැසගන්නේ මොන වගේද හිත? නාම රූප ධර්ම සබ්බන් ධම්මං ධර්ම මොනවාද? නාම රූප ධර්මනේ. සියලු ධර්ම නාම රූප ධර්ම විතරයි එච්චරයි. ඒ සියලු ධර්මයන් කෙරේ හිත බැසගන්නකොට ඒ බැසගන්න එක සාමාන්‍ය පෘථග්ජනයගේ සිතේ ස්වභාවය. ඕනම කෙනෙක්ගේ සිත බැසගන්නවා. නිකම්මද බැසගන්නේ? නෑ, තණ්හාවෙන් බැසගන්නවා. ඒකයි චූල තණ්හා සංකේ සූත්‍රය කියන්නේ. අපේ හැම වෙලාවකම අපේ සිත පින්වත්නි තණ්හාවෙන් බැස ගන්නවා. එතකොට අපේ සිත තණ්හාවෙන් බැස ගන්නකොට බුද්ධ ශාසනය කියනවා පරිජානාති. එයා අවබෝධ කළොත් පූර්ණ වශයෙන් එයා අවබෝධ කළොත් මේ සියලු ධර්මයන්ගේ බැස ගැනීම තණ්හාවෙන් බැස ගැනීම අවබෝධ කළොත් ඒ අවබෝධ කරපු තැනක එයා තුල හටගන්නේ නිරාමිස සුඛ වේදනාවක්. එහෙන් බැස ගන්නකොට එයා තුල හටගන්නේ මොකද්ද? නිරාමිස ඒ එහෙම බැස ගන්න. ඒ කියන්නේ ඒ විදියට පින්වත්නි මේ නාම රූප ධර්මයන් අවබෝධ කරන ආකාරයට යා ප්‍රතිපත්තියට එකතු වුනොත් එකතු වෙච්ච කෙනා තුල පින්වත්නි දුක් වේදනාවක් උනත් හට ගන්න පුළුවන්. ඇයි අමාරුවෙන් කරන්න වෙන්නේ? දැන් මේ නාම රූප ධර්මයන් අඳුනාගෙන ඒවා විදර්ශනා කරන එක පහසුවෙන් කරන්න පුළුවන් එකක්ද? නෑ. අපිට අර කෙලෙස් බහුල නිසා තණ්හාවෙන් අබිනිවේසායාති තණ්හාවෙන් අපි සියලු ධර්මයන් කෙරෙහි බැසගෙන ඉන්න නිසා අපේ සිත සියලු ධර්මයන් කෙරෙහි බැසගෙන ඉන්න නිසා අභිනිවේසායාති තණ්හාවෙන්. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි, දුක් විඳගෙන කරන්න වෙන්නේ. හැබැයි ඒ දුක නිර්ාමිසයි. ඒ දුක නිර්ාමිසයි. එහෙනම් මේ විදියට විමසන කෙනා තුළ සුඛ වේදනාවක් මහට ගන්නවා නෙමෙයි, දුක් වේදනාවකුත් හට ගන්නවා. ඇයි මේ අමාරුවෙන් කරන්න වෙලා? සියලු ධර්මයන් කෙරෙහි තණ්හාවෙන් බැසගන්න එක, අවබෝධ කරන එක අමාරුවෙන් කරන්න වෙලා. ඒක බොහොම අපහසුයි. ඒක වෙහෙස කරයි. අමාරුවෙන් ඒ වැඩේ කරන්න වෙන්නේ. එතකොට ඒ අමාරුවෙන් ඒ වැඩේ කරන්න වෙච්ච එක අමාරුවෙන්නේ දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ අමාරුවෙන් ඒ කරන්න වෙච්ච එක ඇතුලේ අපිට දුක් වේදනාවක් හටගන්න. හැබැයි දුක් වේදනාවත් නිරාමිසයි. ඒ මෙහෙම කරන එක දිහා බලනකොට ලෝකයා සියලු ධර්මයන් කෙරෙහි තණ්හාවෙන් බැස ගන්නවා. හැබැයි මම සියලු ධර්මයන් කෙරෙහි තණ්හාවෙන් බැස ගන්න මට්ටම අවබෝධ කරන්න හදනවා. බැස ගන්න මට්ටමයි අවබෝධ කරන්න හදන්නේ. ඒ කියන්නේ සිත ආයාචනා කරනවානේ සියලු ධර්මයන් කෙරෙහි තණ්හාවෙන් බැස ගන්න කියලා අභිනිවේෂය ඇති. ඒ අනේ බැස ගන්න එක අවබෝධ කරන්න හදනකොට එයා තුළ අනේ මේ ලෝකයාම තණ්හාවෙන් බැස ගනිද්දී මගේ සිත තණ්හාවෙන් බැස ගන්න එක අවබෝධ කරගන්න පැත්තටනේ ඇරිලා තියෙන්නේ කියලා දකිනකොට එයා තුළ නිරාමිස සුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අන්නේ සුඛ වේදනාවයි දුක් වේදනාවයි තමයි මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ බලන හරි ලස්සනට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ. සබ්බන් ධම්මං පරිඤ්ඤාය යංකින්චි වේදනං වේදේති සුඛංමා දුක්ඛංමා දුක්ඛම සුඛංමා සෝසුතා වේදනං අනිච්ඡානුපස්සී විහෙරති. අන්නේ වේදනාවම අර නිරාමිසව ඇති වෙච්ච සුඛ වේදනාවයි දුක් වේදනාවයි දෙක තියෙන්නේ. අන්නේ නිරාමිසව ඇති වෙච්ච සුඛ වේදනා දුක් වේදනා ආදිය අනිච්ඡානුපස්සී විහෙරති. අනිත්‍යයි කියලා බලන්න පුරුදු වුණොත් විරාග. එතකොට දැන් බලන්නේ බලන්න අර එයා තුල ඇති වෙච්ච නිරාමිස. අන්න දැන් තමයි ඒකනේ අපි කිව්වේ කුරුල්ලෙක්ගේ හඬ අනිත්‍යයි කියලා බලලා වැඩක් නැහැ. ඒ හඬ අනිත්‍යයි කියලා බලන එක කුසල සිතක් නේ. හැමෝටම හිතෙන්නේ නැහැනේ ලස්සන කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනකොට ඒ හඬ අනිත්‍යයි කියලා බලන්න හිතෙන්නේ නැහැනේ. සාමාන්‍ය මිනිහෙකුට හිතෙන්නේ ඒ හඬට හොඳට කන් දීගෙන ඉඳයි හිතෙන්නේ. කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනකොට ලස්සනයි නම් ඒ හඬට කන් දීගෙන ඉන්නවා. මිහිරි හඬක් ඇහෙනකොට ඒ මිහිරි හඬට කන් දීගෙන ඉන්නවා. ඒ කන්දීගෙන ඉද්දී අපිට අනිත්‍යයි කියලා බලන්නවත් හිතෙන්නේ. අහගෙන ඉඳ හිතෙනවා. යන්තම් ඇහුණත් හොඳට අහගෙන ඉඳ හිතෙනවා. ඒ යාන්තම් ඇහෙන්නේ නමුත් කන් දීගෙන වෙන සද්ද ඔක්කොම නවත්තලා අහගෙන ඉඳ හිතනවා. සද්ද කළොත් බනිනවා. සද්ද කරන්න එපා කියලා. ඒ කියන්නේ ඒ හඬ දිහා බලනිනවා. ඉතින් ඒක අනිත්‍යයි කියලා බලන්න බෑනේ අපිට. හැබැයි ඒ හඬ අනිත්‍යයි කියලා බැලුවා කියලා කවදාවත් නිවනටපත් වෙන්නේ නෑ. අනිත්‍යයි කියලා බලනකොට ලෝකයා හුරු නෑනේ අනිත්‍යයි කියලා බලන්න. ලෝකයට හුරු නැති නිසා ලෝකයාට නැති. ඒ කියන්නේ ඒකෙන් ඇත්තටම ගැඹුරු ආධ්‍යාත්මික තත්වයක් නොවුනත් ගැඹුරු ප්‍රීතිය පස්සද්ධිය ධානා ලක්ෂණ නොවුනත් අනේ ලෝකේ දිහා බලනකොට ලෝකයා මේ හඬ මත අබිනිවේසායාති තණ්හාවෙන් බැසගෙන ඉද්දී බලන්න මට හිතෙනවනේ මේ හඬ අනිත්‍යයි කියලා බලන්න කියලා බලනකොටම එයා තුල යම්කිසි ලෝකයාට නොලැබෙන මට ලැබෙන මට්ටමේ ප්‍රීතියක් ප්‍රමුදිත බවක් එයාගේ හිතේ ඇති වෙනවා. සමහරට ඒක කරනකොට ආයෙත් හඬට වශී වෙලා යනකොට අනේ මේක අමාරුවෙන් හරි මේක නසන්න ඕන කියලා හිතනකොට පවා දුක් වේදනාවක් හටගන්නවා. හැබැයි ඒක නිර්ාමිසයි. අන්නේ සුඛ වේදනා දුක් වේදනා දෙක අර හඬ ඇසුරු කරගෙන ඇති වෙන සුඛ වේදනා දුක් ඒ දෙකම නිර්ාමිසයි. අන්නේ නිර්ාමිස සුඛ වේදනා දුක් වේදනා ආදිය අනිච්ඡානුපස්සී විහෙරති. ඒක අනිත්‍යයි කියලා යම් කෙනෙක් බැලුවොත් විරාගානුපස්සී විහෙරති. ඒකට නොඇලිය යුතුයි කියලා බැලුවොත් නිරෝධානුපස්සී විහෙරති. ඒක නිරුද්ධ වී යන ආකාරය බැලුවොත් පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒක අතහැර දැමිය යුතුයි කියලා යම් කෙනෙක් බැලුවොත් එහෙම මොකද්ද වෙන්නේ? නච කිංචි ලෝකේ උපාදීයති. බලන්න චූලතණ්ණා සංකේ සූත්‍රයේ අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා එබඳු ආකාරයක යම් කෙනෙක් නිරුද්ධ වෙන ආකාරය ඇල්ම දුර වෙන ආකාරයට බැලුවොත් එහෙම ඒ විදියට බලන කෙනා තුල නච කිංචි ලෝකේ උපාදීය තයාට ලෝකයට බැඳෙන්න මොකක්වත්ම නැහැ. දැන් බැසගන්නේ හිත. දැන් කිසිවකටවත් එයාගේ සිත බැසගන්නේ ඇයි? එයාට ලෝකේ කිසිවකට බැඳෙන්න හේතු පේන්නේ නැහැ. ඒ විදිහට නොබැඳී ඉන්නකොට නොඇලී ඉන්නකොට ඒකයි මෙතන කියන්නේ පටිනිස්සක් ගන්න පස්සේ විහෙරති. එබඳු ආකාරයට යම් කෙනෙක් වාසය කරනවා නම් එබඳු කෙනාගේ ස්වභාවයේ ධර්මී තෝරනවා නැච කිංචි ලෝකේ උපාදීයද අනුපාදීයන්න පරිතස්සති. එයාගේ සිත ලෝකයට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, තණ්හා කරන්නේ නැහැ. එබඳු ආකාරයට ඉන්නකොට එයා තණ්හාව ගෙවලා දානවා. ඒක තමයි තණ්හාව ගෙවන රටාව. හැබැයි තණ්හාව ගෙවන රටාවට පලරන් ගන්න තියෙන්නේ රූපයේ විදර්ශනා කිරීමෙන්මයි. එතකොට දැන් මේ අපි පුරුදු වෙන්න ඕන මේකෙදි ඉතා වැදගත් කාරණා කීපයක්. ඉස්සෙල්ලා දැන් අපි බලන්න ඕන දැන් මේ නාම රූප විදර්ශනා කළ යුතු බව අඳුනා ගන්න ඕන. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි දැන් අපිට බලන්න මේ සත්‍යවිභංග සූත්‍රයේ මේ එක වචනයක් ඇතුලේ අපට නාම රූප ටික පේන්න ගත්තා. ඒකත් ලොකු දක්ෂකමක්. දුක්ඛ දෝමනස්ස කියනකොට ඔයාලා මෙන්න ඒ කියන කෙනා ඒක දැන හෝ නොදැන කියනකොට දුක්ඛ දෝමනස්ස වලින් අපි බැටකනවා කියනකොට මේ කියන්නේ නාම රූපයන්ගෙන් බැටකනවා කියන එක නේද? දුක කියන්නේ රූපය, දෝමනස්සේ කියන්නේ නාමය. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අඩු නෑ ඇත්තටම. ඒකයි මේ සාරිපුත්තයන් වහන්සේ මේ එක වචනයක් තෝරද්දි කිසිම අවුලක් ඇති නොවන විදියටම තෝරන්නේ. යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං. එහෙම තෝරනවා සාරිපුත්තයන් වහන්සේ. මේ කාය සම්පස්සෙන් හටගන්නා වූ දුක ගැනයි මම මේ දුක්ඛාරී දුක කියලා කියන්නේ කියලා. මනෝ සම්පස්සෙන් හටගන්නා වූ දුක ගැනයි දෝමනස්සේ කියලා කියන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේ දුක් මේ කාය මේ නාම රූප ගැනත් ඒවායේ සමුදේ නිරෝධය ගැනත් එකම පාඩයක් ඇතුලේ කියනවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ධර්මසේනාධිපති තමයි ඇත්තටම. දුක්ඛාරිය සත්‍ය තෝරද්දි සමුදේයි නිරෝධයයි ඔක්කොම ඇතුළට දාලා ගැප් කරලා මේ පින්වත්නි බලන්නකෝ සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරන විදිය. දුක්ඛාරිය සත්‍ය විතරක් අවබෝධ කළත් කෙනෙක් නිවනටපත් වෙනවා. ඒක මොකද ඒ දුක්ඛාරිය සත්‍ය ඇතුලේ මෙයාට සමුදේයි නිරෝධයයි දෙකම පේනවා පින්වත්නි. දැන් මේ විදියට යම් කෙනෙක් බැලුවොත් පුරුදු වුණොත් හොරු වුණොත් මේ විදියට විමසා බලන්න එයා දක්ෂ වුණොත් ඒ දක්ෂ වෙච්ච කෙනාට නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තිය විදියට එයා දකින්න ඕන මොකද්ද? සතර සතිපට්ඨානෙ විතරමයි මේකට තියෙන පාර. ඒතර සතර සතිපට්ඨානෙදී අපි දැනගන්න ඕන සතිපට්ඨානෙට ගෝචර වෙන தત્ත්වය දැනගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා කායික දුකන් කායික දුක්ඛ දෝමනස්ස ටික තමයි සතර සතිපට්ඨානෙට පාදක කරගන්නේ. දුක්ඛ දෝමනස්ස ටික තමයි පාදක කරගන්නේ. හරි. එතකොට සතිපට්ඨානෙ වැඩිම කියන එක අපි හොඳට දැනගන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛ දෝමනස්ස ටික මනෝ කාය සම්පස්සෙන් හටගෙන කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. මනෝ සම්පස්සෙන් හටගත්ත චෛතසික දුක මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. ඒ විදිහට එයා දැනගන්න ඕන. ඊට පස්සේ ආයකට ආර්යෂ්ටාංගික මාර්ගෙන් උදව්ව ගන්න ඕන. ආර්යෂ්ටාංගික මාර්ගෙන් උදව්ව ගන්න එකට අපි කියන්නේ මොකද්ද? ආර්යෂ්ටාංගික මාර්ගයට උදව්ව ගන්න එකට අපි කියන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියලා. අර සතිපට්ඨානෙ වඩාපු එකට ආර්යෂ්ටාංගික මාර්ගෙන් උදව්ව ගන්න ඕන. එතකොට මේ සතිපට්ඨානෙ වඩපු එකට ආර්යෂ්ටාංගික මාර්ගයෙන් උදව්ව ගන්නකොට ඒකට අපි කියන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියලා. ඒකයි සතිපට්ඨාන විභංග සූත්‍රයේදී පින්වත් මහණෙනි සතිපට්ඨානයක් දැනගන්න, සතිපට්ඨානෙ වැඩිමත් දැනගන්න, සතිපට්ඨාන භාවනාවක් දැනගන්න, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දැනගන්න කියන්නේ. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? පින්වත්නි සතිපට්ඨානේ තමයි ඔන්න බලන්න මේ වාක්‍යෙම තියෙනවා ඒක. සතිපට්ඨානේ තමයි කතමංචාවුසු දුක්ඛං කතමංචාවුසු දෝමනස්සං කියලා මේක තමයි සතිපට්ඨානේ. මම මේ කියනවා තේරෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි තේරෙන්නේ නැතත් මේ කායය අහන්න. ඉතින් මේක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. තේරුණා වගේ හිටියට මම ස්ථිරව දන්නවා මේක තේරෙන්නේ නැහැ එහෙම. එතකොට එහෙම තේරෙන්නේ නැහැ කියලා ඉතින් අපිට මේක කියන්න වෙන විධික්‍රමයකුත් නැහැ. එතකොට දැන් බලන්න මේ කියපු එක ඇතුළෙම ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් අපිට ඉතා පැහැදිලිනේ කතමංචාවුසු දුක්ඛං යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං කියලා සාරිපුත්තයන් වහන්සේ සත්‍යවිභංග සූත්‍රයේදී තේරුවා. ඊට පස්සේ කතමංචාවුසෝ දෝමනස්සං මොකද්ද දෝමනස්සේ කියලා තේරුවා. කොහමද? යංකෝ ආවුසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං කියලා දැන් ඕක තේරුවා. ඔන්න ඔය තෝරපු එක දැන් මේ සාරිපුත්තයන් වහන්සේ තෝරපු කාය සම්පස්සේ ඒක ඇතුලේ අපිට දැන් පේරනවා මේ දුක කියන්නේ මොකද්ද කියලා. සමුදයක් තේරෙනවා. මොකද්ද සමුදය? කාය සම්පස්සෙන් කායික දුක සමුදය වෙනවා. මනෝ සම්පස්සෙන් දෝමනස්සේ සමුදය වෙනවා. සමුදයක් පේනවනේ. නිරෝධයක් දැන් පේනවා මේක ප්‍රකට නැති වුණාට. මොකද්ද නිරෝධය? කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට කායික දුක නිරුද්ධයි. මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට මානසික දුක දෝමනස්සේ නිරුද්ධයි. එහෙනම් මේ දුක දෝමනස්ස කියන ඒවා නිරුද්ධ වෙලා යන ඒවා. ඒතර කායික දුක කියලා කිව්වේ රූපය, මේ දෝමනස්සේ කියලා කිව්වේ නාමය. එතකොට මේ කියන්නේ වෙන මොකක්වත් ගැන නෙමෙයි නාම රූප ගැන. එතකොට දැන් අර අපි මෙතන චූලතන්න සංකේ සූත්‍රේනුත් කිව්වා සබ්බන් ධම්මණාලං අබිනිවේසායාති සියලු ධර්මයන් කෙරේ තණ්හාවෙන් බැස ගන්නවා නම් යම් කෙනෙක්. බැස එතකොට අපි බැස අපි සියලු ධර්ම මොනවාද? නාම රූප ධර්ම. ඒවට අපේ හිත බැස ගන්නවා නම් ඒ බැස ගන්නකොට ඒ බැස ගන්න සුදුසු නැහැ කියලා දකින්න කියලා කිව්වා. ඒ බැස ගන්න සුදුසු නැති බවට ජවයක් ගොඩනගා ගන්න කිව්වා. එහෙම ගොඩනගා ගන්නකොට එයාට යම්කිසි මේ කායික මානසික මේ සැප වේදනා දුක් වේදනා හට ගන්නවනේ ඒවා නිරාමිසයි කිව්වා. ඒ නිරාමිස වේදනාව අනිත්‍යයි කියලා බලන්න කිව්වා. එතකොට තමයි ඒ ශ්‍රාවකයා සසරින් ගැලවිලා යන්නේ කියලා අපිට පොදු කතාවකුත් කිව්වා. එතකොට මේ පොදු කතාව තියෙන්නේ සත්‍යවිභංග සූත්‍රයේ නෙමෙයි. මේ පොදු කතාව අපි නිකමට කිව්වේ මූල මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ චූලතණ්ණා සංකේ සූත්‍රයෙන්. මේ බුදුදහමේ තියෙන පදනම බුදුදහමේ වැඩෙන් වඩන්න ඕන විධික්‍රමයේ ගැන තෝරණ්ඩයි අපි ඒ කාරණේ ඔය පින්නතුන්ලාට කිව්වේ. දැන් අපි බලන්නේ මොකද්ද? බලන්න මේ සාරිපුත් යනවසකේ තියෙන ප්‍රඥාව දුක්ඛාරිය සත්‍ය තෝරණ්ඩ ගින් දුක්ඛ දෝමනස්ස කියලා නාම රූප ගැනත් කිව්වා. ඒක නාම රූප ගැන කියනකොටම අපි දැනගත්තා ඒක දුක බව. ඒ නාම රූප සමුදේ වෙන විදියත් කිව්වා. කාය සම්පස්සෙන් කායික දුක, මනෝ සම්පස්සෙන් දොම්නස. ඒකත් කිව්වා හරිනේ. එතකොට දැන් සමුදේත් කිව්වා, නිරෝධයත් කියනවා. ඒක ඇතුලේ මොකද්ද? කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට කායික දුක නිරුද්ධයි, මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට දොම්නසේ නිරුද්ධයි. ඒ නිසා දොම්නස නිසා අපි පෙලෙන්ටුව මනා කරන්නේ නැහැ. දොම්නස නිසා අපි පීඩාවට පත් වෙන්න උමනා කරන්නේ නැහැ. දොම්නස කියන එක නිරුද්ධ ධර්මයක්. දෝමනස්සේ කියන එක නිරෝධ ධර්මය. දැන් අපිට තියෙනවා දුක්ඛ සත්‍යයක් තියෙනවා, සමුදයක් තියෙනවා, නිරෝධ මාර්ගයනේ නැත්තේ දැන් මෙතන. මාර්ග සත්‍යය පේන්නේ නැහනේ. එතකොට මාර්ග සත්‍යය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ එකම ඒකායනෝ මග්ගෝ අයම් භික්කවේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානයේදී අපි කාරණා තුනක් ගැන දැනගන්න ඕනේ. මොකද්ද? සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. සතර සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව මොකද්ද කියලා, සතිපට්ඨාන භාවනාව මොකද්ද කියලා දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දැනගන්න ඕන. ඔන්න ඔය තුනම තියෙන්න ඕන මේක ඇතුලේ. දැන් ප්‍රතිපත්තිය නා මොකද්ද? සතිපට්ඨාන කියන්නේ කතමංචාවුසෝ දුක්ඛං කතමංචාවුසෝ දෝමනස්සං කියපු එක තමයි සතිපට්ඨානේ. සතිපට්ඨානේ කායානුපස්සනාවට අදාළ නිමිත්තත් පේනවා. ඊට පස්සේ පින්වත්නි, මේ පුද්ගලයා තුළ මේ වේදනානුපස්සනාවට අදාළ මේ සතිපට්ඨානට අදාළ නිමිත්ත පේනවා. වඩන්නේ තව. එතකොට සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන එක තමයි භාවනාවෙන් එයා දකිනවා කාය සම්පස්සෙන් කායික දුක හටගෙන කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලන්න පටන් ගන්නවා භාවනාවේ. මනෝ සම්පස්සෙන් දෝමනස්සය හටගෙන මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලන්න පටන් ගන්නවා. ඒක තමයි සතිපට්ඨාන භාවනා කියන්නේ. ලෝකේ සතිපට්ඨාන භාවනා කියලා එකක් නැහැ. සතිමත් වීම ගැන අරව මේවා ලෝකේ කතා කළාට ඇමරිකාවෙත් ඔය මහලුකුවට කතා කරනවා කියලා ආරංචි. හැබැයි වැඩිම කියලා එකක් නැහැ. සතිපට්ඨාන භාවනාව කියලා එකක් නැහැ. එංගලන්තේ, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල්වත් ඒව ගැන කතා කරනවා කියලා ආරංචි. නමුත් සතිපට්ඨාන භාවනා කියන එක නෑ. ඒ භාවනා කියන්නේ මොකද්ද? භාවනා කියන්නේ සමුදේ නිරුද්ධ වෙන විදිය බලන එක. දැන් අපි මේකෙම දැලනකො මේකේ භාවනාවක් තියෙනවා ඇතුලේ. සතිපට්ඨාන හොඳට බලන්නකො. සතිපට්ඨාන භාවනාව කියන ඕගොල්ලෝ අද ගිහින් සතිපට්ඨාන විභංග සූත්‍රය බලන්න. ඒකේ තේරෙනවා සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කියලා බලන එක තමයි භාවනාව කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ භාවනාව නෙමෙයි. ඒ මොකද්ද? සතිපට්ඨානය. මේක හොත්තට ඔළුවට දාගන්න මේක. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කියලා බලන එකට. ඒක තමයි භාවනාව. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් උදව්ව ගන්න එකට. දැන් මේකෙදී අපිට පේන්නේ නැද්ද මේ කාරණා තුනම? සතිපට්ඨානේ කිව්වේ කතමංචෞසෝ දුක්ඛං කතමංචෞසෝ දෝමනස්සං. නිකන් කිව්වා. ඒ කියන්නේ සතර සතිපට්ඨාන නිමිත්ත විතරයි කිව්වේ. ඊට පස්සේ මේ වාක්‍යෙම තියෙනවා කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං. කාය සම්පස්සෙන් දුක හට ගන්නවා, කාය සම්පස්සෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා ඔයාලා භාවනාවේ මේ එකම වාක්‍යය බලන්න පටන් ගත්තොත් මනෝ සම්පස්සේ චේතසික දුක හට ගන්නවා මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට චේතසික දුක නිරුද්ධ වී යනවා කියලා ඔයාලා බලන්න පටන් ගත්තොත් ඒ බැල්ම ඇතුලේ තියෙනවා සතිපට්ඨාන භාවනාව කියන එක. සතිපට්ඨාන භාවනාව කියන එක. එතකොට මේ සතිපට්ඨාන භාවනාවේ ඉහළ අවකාශයක් තියෙනවා. ඒ තමයි ධම්මානුපස්සනාව කියලා. ඒක ඉතාම ඉහළ එකක්. ඒක නිවනට ගොඩාක් කිට්ටු කරන එක ශ්‍රාවකයා. එතකොට නිය සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවට යන්න කලින් යා සතිපට් ධම්මානුපස්සනාවේ මේ ටික විමසා බලන්න ඕන. දැන් ධම්මානුපස්සනාවේදී විදර්ශනා කරන්න ඕන යා බොජ්ජංගතික. බොජ්ජංග විදර්ශනාව කරන්න ඕන. එතකොට සතිපට්ඨානෙන් ඒ කියන්නේ මේ ධර්මයේ එක මිටකට අරගෙන විදර්ශනා කරනවා. දැන් මේ විදියට සමුදය නිරෝධය බලන එකම ඔයාලා තුල ඇති උනේ බලනකම නිසා ප්‍රීතිය පස්සද්ධිය කායික මානසික සහනයක් ඔයාලට වඩනක බලනකම නිසා ඇති වුණාට මේ විදියට බලනකම දක්වා ඔගොල්ලන්ගේ හිත පෙළඹෙන්නේ මොකක් නිසාද? ඔයාලා ඒ අනුව කල්පනා කළොත් විතරයි. දැන් ඔයාලා තුල මේ වෙලාවේ සති සම්බොජ්ජංගේ හරි ධම්මවිජේ බොජ්ජංගේ හරි වැඩෙනවා කියලා හිතන්නකෝ. ඒක වැඩෙන්නේ ඒ අනුව ඔයාලා කල්පනා කළොත් විතරනේ. නැත්තම් වැඩෙන්නේ නැහනේ. ඒ අනුව කල්පනා නොකර ඉන්න වෙලාව නොකර ඉන්න වෙලාවට සති සම්බොජ්ජංගේ කියලා එකක් ඔයාලගේ හිතේ නැහනේ. එහෙනම් මේ ඕගොල්ලෝ වඩනකොට වැඩෙන ප්‍රතිපත්තිය පවා ඒ ප්‍රතිපත්තියත් ඔයාලා මානසිකාරය කළොත් විතරයි පවතින්නේ. ඔයාලා සතර සතිපට්ඨානේ වඩනවා කියලා කිව්වට ඒ වඩන එක ඇතුලේ සති සම්බොජ්ජංගේ කියලා එකක් ඉපදුනාට ඒක උපදින්නෙත් ඔයාලා ඒ අනුව කල්පනා කළොත් විතරනේ. එහෙනම් ඒ අනුව කල්පනා නොකර ඉන්නකොට සතිපට්ඨානේ වැඩිම කියලා එකක් නැහැ. අන්න ඒ විදියට පින්වත් නිවාල වඩපු මාර්ගයේ පවා විදර්ශනා කරන්න ඕන. අපි බොජ්ජංග වඩනවා කිව්වට බොජ්ජංග වඩන්න වෙන්නේ තේ අනුව කල්පනා කළොත් විතරයිනේ. ඒ අනුව කල්පනා නොකර ඉන්න වෙලාවට ඔයාලට බොජ්ජංගයිති නෑනේ ඔයාලගේ හිතට. එහෙනම් මේ නාම රූප විතරක් නෙමේ නාම රූප වඩන නාම රූපයන් පිළිබඳ යථාභූත ඥානයේ පිණිස යා ප්‍රතිපත්තිය වඩනකොට ඒ වැඩෙන ප්‍රතිපත්තිය පවා ඒ අනුව කල්පනා කර කර ඉන්නකම් විතරයි හිතේ තියෙන්නේ. ඕගොල්ලන්ගේ ස්ථිතේ ආවේනික තත්ත්වයක් නෙමෙයි. අන්න ඒ විදිහට බලනකොට තමයි ධම්මානුපා. ඔයාලා ඒ කියන්නේ නාම රූප විදර්ශනා කරනකොට වැඩිච්ච යම් කිසි ධර්මයක් ඇද්ද? ඒ ධර්මයද ඒ අනුව මානසිකාරය කරනකම් පවතිනවා නැති වෙනකොට නැහැ කියලා බලන එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. දැන් එහෙනම් මතක තියාගන්න කතමංචාවසෝ දුක්ඛං. ඒ විදිහට කතමංචාවසෝ දුක්ඛං කියලා බලන එකයි තික ආයනුපස්සනාවට. හරි? කතමංචාවසෝ දෝමනස්සං ඒකයිති මොකටද? වේදනානුපස්සනාවට. වේදනානුපස්සනාවට. එතකොට මේ කාය සම්පස්සේද මනෝ සම්පස්සේද නිසා ඔයාලගේ හිත තුල හටගන්න යම්කිසි සිත තුල හටගන්න සිත තුල මතුවෙන යම්කිසි සිතක් ඇද්ද? යම්කිසි සිතක් සමහර විට මේ කාය මේ කායික දුක මානසික දුක විමසා බලනකොට ඔයාලා තුල ඔයාලගේ සිත තුල පැන නගින තත්වයක් ඇද්ද? ඒක චිත්තානුපස්සනාව. මේ ටික වඩනකොට ඔයාලා තුල වැඩෙනවනේ බොජ්ජංග ටිකක්. ඒ බොජ්ජංග ටික අනිත්‍යයි කියලා බලන එක ධම්මානුපස්සනාව. මෙන්න මේ විදියට යා බැලුවොත් එකම වචනයක් ඇතුලේ මුළු සතර සතිපට්ඨානෙම වඩලා. එතකොට කාය සම්ප කතමංචාවස දුක්ඛං කිව්වේ කායික දුක. එතකොට කය පිළිබඳ විමසා බලන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. එතකොට ඒකයිති කායානුපස්සනාවට. චෛතසික දුක මානසික දුක පිළිබඳ විමසා බලන්න වෙන්නේ මානසික දුක විමසා බලන්න වෙන්නේ පින්වත්නි ඒ පුද්ගලයාට වේදනානුපස්සනාවේ මානසික දුක. ඒක භෞතික නෑනේ. ඊට පස්සේ පින්වත්නි කායික දුකත් චෛතසික දුකත් මේ දෙකම මේ කායික දුකත් චේතසික දුකත් කියන දෙක ටික නාම රූප විදියට දැකලා ඒ නාම රූපයන් නිසා යම් සිතක් සමුදේ වෙනවාද? ඒක රාගසිත වෙන්න පුළුවන්, ද්වේෂසිත වෙන්න පුළුවන්, ඕනම සිතක්. නාම රූපයන් නිසා සිත සමුදේ වෙන්නේ. ඒ නාම රූපයන් නිසා සමුදේ වෙන සිත නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා බැලුවොත් ඒක මොකටදයිති? චිත්තානුපස්සනාවට. එහෙම වඩනකොට ඔයාලා තුල වැඩෙනවා මොනවද? බොජ්ජංග ධර්ම. ඒ බොජ්ජංග ටික අයිති ඒ විදිහට මානසිකාරය කර කර ඉන්නකම් විතරයි. මානසිකාරය නැති වෙලාවට ඒ බොජ්ජංග හිතට අයිති නැහැ කියලා බැලුවොත් ධම්මානුපස්සනාව. එතකොට එකම තැනකදී මුළු සතර සතිපට්ඨානෙ මෙයාට වඩා ගන්න පුළුවන් එක වාක්‍යයක් ඇතුළේ. දැන් ඔයාලට දැන් මේක ඇතුලේ ප්‍රතිපත්තියක් පේනවා. එතකොට දැන් දුක්ඛාරිය සත්‍ය කියන එකත් පේනවා, සමුදයයි නිරෝධයයිත් පේනවා මේකේ. මේ දැන් බලන්න කතමංචාවසෝ දුක්ඛං කතමංචාවසෝ දෝමනස්සං කියපු වාක්‍ය ඇතුලේ දුක්කාරී සත්‍යයට නිමිකයිති. ඒක සමුදයත් පේනවා. කාය සම්පස්සෙන් කායික දුක, මනෝ සම්පස්සෙන් මානසික දුක. සමුදයත් පේනවා. සමුදය ආර්ය සත්‍යිනුත් බැලුවා. නිරෝධයත් ඒක පේන්න ඕනේ. කාය සම්පස්සේ නිරුද්ධ නම් කායික දුක නිරුද්ධයි. මනෝ සම්පස්සේ නිරුද්ධ නම් මානසික දුක. දැන් එකක්නේ අඩු මොකද්ද? මාර්ග සත්‍යයනේ පේන්න නැති. දැන් මාර්ග සත්‍ය මාර්ගය කියලා බුද්ධ ශාසනයේ පෙන්වුවේ මොකද්ද? සතර සතිපට්ඨානේ වඩන එක. එතකොට සතර සතිපට්ඨානේදී අපි කාරණා තුනක් ගැන සංවේදී වෙන. සතිපට්ඨානේ කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව මොකද්ද කියලා මේකේ තේරුව. දැන් අපි කිව්වේ කොහොමද සතර සතිපට්ඨානෙම මෙතන වැඩෙන්නේ කියන එක. එතකොට මේ කතමංචාවසෝ දුක්ඛං කියලා යම් කෙනෙක් විමසනවා නම් කායනුපස්සනාව. එක හරිනේ පින්වත්නි, කාය මෙතන කාය සම්පස්සයෙන් දුක හට ගන්නවා කිව්වම කායික දුක ගැනනේ කිව්වේ, මේ ඇඟේ එකක් ගැනනේ කිව්වේ. එතකොට මේ කය විමසා බලන එක කායනුපස්සනාවටනේ අයිති. චෛතසික දුක මනෝ සම්පස්සයෙන් හටගෙන මනෝ සම්පස්සයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලන්න පුළුවන්කම අයිති මොකටද? වේදනානුපස්සනාවට. එතකොට මේ කායික මානසික ප්‍රවාහය කියලා කියන්නේ නාම රූප ටික. එතකොට යම් කෙනෙක් තුල දුක හට ගන්නවා නම් ඒ දුක හටගන්නේ කුමක් නිසාද? මෙන්න මේ නාම රූප ටික නිසා නේද? රූපයක් තියෙන උන් නාම ටිකක් තියෙන්න ඕනේ නේද කියලා. ඒ විදිහට යම් කිසි සිතක් සමුදේ වෙනවා නම් ඒ සමුදේ වෙන සිත නාම රූපයන් නිසා හට ගන්නවා කියලා බලනවා නම් ඒක මොකද්ද? චිත්තානුපස්සන. එහෙම වඩනකොට ඔයාලා තුල වැඩෙනවා මොකද්ද? එහෙම වැඩෙනකොට විවිධ බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම ටික වැඩෙන ಗುಣධර්මයි දැන් බලන්නේ. දැන් යා තුල වැනිවන් මගේදී වැඩෙන මූලික ಗುಣ ධර්ම ටික දැන් විදර්ශනාවට ගන්නෙ. ඒ බොජ්ජංග ධර්ම ටික තමාගේ හිත තුල ආවිනික තත්ත්වයක් නෙමෙයි. ඒක ඒ අනුව මානසිකාරය කර කර ඉන්නකම් හිතේ ඇති වෙන තත්ත්වයක්. ඒක මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බැලුවොත් මේකයි තිමුකටද? ධම්මානුපස්සනාවට. දැන් ඉතින් දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධයෙන් වුණ මාර්ග සත්‍යයත් එයාට තියෙනවා. මෙන්න මේ විදියට එකම පොඩි පාඩයක් ඇතුළේ යාට මුළු නිවන් මඟම අත්දකින්න පුළුවන් දක්ෂණ. එබඳු දක්ෂතා සහිත ශ්‍රාවකත්වයක් පිණිස මේ බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ ඉතාම කරුණාවෙන් යුක්තව පద్මාකහවල මහත්මිය නොම්බර 19 දුම්රියපල පාර සීදුව නිවසේ පදිංචි පద్මාකහවල මහත්මිය විසින් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. එතුමියට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් කුසලානි සංසයන් ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. නොම්බර 19 දුම්රියපල පාර සීදුව ලිපිණේ පදිංචිව සිටි පරලෝසැපත් විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති DP කහවල මෙතුමන්ට, ස්වාමි පුරුෂයාණන්ට, පියතුමන්ට අනුමෝදනා වශයෙන් මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. එතුමන්ට අපි අනුමෝදන් කරනවා. මේ උතුම් කුසලානි සංසයන් භවගාමී ජීවිතේ සුවපත් කරගන්න හේතු වේවා. සීල දිනාගේම ජීවිත ධර්මයෙන් පෝෂණය වේවා. වහ වහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනාමේ කුසල් පద్මා කහවල මහත්මියගේ නමින් මිය පරලෝකයේ DP කහවල මහත්මයා ප්‍රදාන සංසාරගතෝ මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපට දිතා මෛත්‍රී සහගතව ආශිර්වාද කොට තිබෙනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒත් සමගම අපගේ පින්වත් දෙමව්පියන්ටද ගුරු ස්වාමින් වහන්සේලාටද වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒත් සමගම සීදුව සිරි සුගතාරාම් විහාරස්ථානයේ වැඩවාසය කරන මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපි මේ වැඩම කොට වදාළ අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේටත්, ලක්වාසී ලෝකවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ධර්මශ්‍රවණයට මේ ස්ථානයට පැමිණුණු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය පිණිස බලවත් වේවා. මීට වසර 7 පෙර පරලෝසැපත් වුණු ජූනි මාසේ 14 වන දින ජන්මදිනයේදී තිබුණු තමන්ගේ දයාබරණීය මිතුරිය වන රත්නාවලී කොඩිප්පිලි ආරච්චි මහත්මියටද මේ කුසල් අනුමෝදන් වී එතුමියගේ පරලෝකගත ජීවිතය වඩා සුවපත් කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත්
මේ උතුම් කුසලානිසංස ධර්මයන් මග්ගඵල නිවන් පිණිසම හේතු ආසනා වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ නිබ්බානං.
යතේ මහා සදහම් මන්දිරය ප්‍රඥාරූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ සීදුව දුම්රියපල පාර නොම්බර 19 එක නිවසේ පදිංචි පද්මා කහවල මහත්මියතුළු දූතරුවන් විසින්. මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන පුණ්‍ය කුසල් බලයෙන් සීදුව දුම්රියපල පාර නොම්බර 19 එක ලිපිනයෙහි පදිංචිව සිට පරලව සපත් වූ විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති ලීපී කහවල මහතාට ස්වාමි පුරුෂයාට පියාණන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සැපවත් වී ඊතා ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර දුක් නිමා වේවා. සංසාරගතව පින් බලාපොරොත්තු වන පරලෝසපත් වර්ග පරම්පරාගත සීලුම ඥාත හිත මිත්‍රාදීන්ටද මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඒ සැමටම ඉතා ඉක්මන් භවයකදී සංසාර දුකින් අත් මිදීමට අවස්ථාව ලැබේවා. පිරිසිදු සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම ධර්මානුශාසනා කර මාර්ගය පෙන්වා දෙන ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටද තව තවත් ධර්ම කටයුතු කිරීම සඳහා ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම චිරජීවනය ලැබේවා. උන් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. උන් වහන්සේගේ පින්වත් දෙමාපියන්ටද ගුරු ස්වාමින් වහන්සේලාටද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සීදුව සිරි සුගතාරාම විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය මඩුගස්තලාවේ විමල බුද්ධ නායක හිමිපාණන් ඇතුළු සීලු ස්වාමින් වහන්සේලාටද සීලුම ධර්ම දේශකයන්න් වහන්සේලාටද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. නිරන්තරයෙන්ම මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් සමටත් එම ධාර්මික කටයුතු සාර්ථක කර ගැනීම පිණිස සහයෝගය දක්වන සුජීවත්ව සිටින සීලු ඥාත හිත මිත්‍රාදීන්ටත් වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී ඔවුන්ගේ සංසාර දුක නිමා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.